මීළඟට දිලිඳු සමන් ගරු නියෝජ්‍ය ඇමතිතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවස අපි හිතනවා එක පැත්තකින් අපේ ආණ්ඩුව ඇතුලේ සුවිශේෂී ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙන දවසක්. අපේ විශේෂයෙන්ම අද වාහනවලට අදාළව, රථවාහනවලට අදාළව මේ ගැසට් නිවේදනයේ 24/55/29 කියන ගැසට් නිවේදනය ඇතුලේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මෝටර් රථවල සීට් බෙල්ට් දැමීමට අදාළ කරන මූලික රෙගුලාසි කීපයක් මේ ගැසට් නිවේදනය ඇතුලේ දාලා තියෙනවා. ඒ වගේම දෙවැනි ගැසට් නිවේදනයේ 24/52/40 කියන ගැසට් නිවේදනය ඇතුලේ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මෝටර් රථ පැදවීමේදී විශේෂයෙන්ම අපේ පොලිසිය මහතුරුන්ට, ඒ වගේම වෛද්‍යවරුන්ට ඒකට අදාළ කරන පහසුකම් සැපයීම සහ ඒ මත්ද්‍රව්‍ය වැරදිවලට ලක් වෙන අයට අදාළ කරන රෙගුලාසි කීපයක් මේ ගැසට් නිවේදනය ඇතුලේ සටහන් කරලා තියෙනවා. අපිට මේ ගැසට් නිවේදන වැදගත් වෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි, දැන් අපිට ඔය විපක්ෂයේ අඳෝනා හඬවල් සෑහෙන ප්‍රමාණයක් ඇහෙනවා. මේ ගැසට් නිවේදන ගහන්න ඕන නෑ, මත්ද්‍රව්‍ය භාවිතා කරන්න දිරි දෙමින් අපි මේ මත්ද්‍රව්‍ය ගැන කතා කරන්නෙම මේ රටේ ව්‍යවසනයක් බවට පරිවර්තනය වෙලා තියෙන මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න දිරි දෙන විපක්ෂයකට අපි කියනවා මෙවැනි ගැසට් නිවේදන අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ ඔබේ කාලයේ කරපු ක්‍රියාවල ප්‍රතිඵල විදියට. ඒ කාලේ අපි දැක්කා මේ නීතිය වල් වැදිලා තිබ්බ විදිය, ඒ නීති ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ නිලධාරීන්ට අත් වෙලා තිබ්බ ඉරණම, ඒ සියල්ල නිසා මේ සියලු කාරණා යටපත් වෙලා තිබුණේ. ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන් මේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වෙන පුජ්‍යලයන්ට අදාළ කරන නීති ක්‍රියාත්මක කිරීමට ඒ අදාළ බලධාරීන්ට අවශ්‍ය රෙගුලාසි නිකුත් කරලා දෙන්න. අපේ ලංකාවේ සිද්ධ වෙන මාරාන්තික රියානතුරු වලින් 53%ක්ම සිද්ධ වෙන්නේ රියදුරන්ගේ අනීතික ක්‍රියාකාරකම් නිසා, ඔවුන්ගේ විනය විරෝධී හැසිරීම නිසා. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ රියදුරාගේ විනය විරෝධී හැසිරීමට විරුද්ධව අපි වැඩ කරොත්, ඒක පාලනය කරගත්තොත් රියානතුරු සෑහෙන ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. මෙන්න මෙවැනි මූලික රෙගුලාසි අපිට දාන්න සිද්ධ වුණේ අන්න ඒ කියන කාරණා නිසා. විශේෂයෙන්ම මේ රියදුරන්ගේ අදාළ කරන මූලික නීතියක් හදාගන්න, ඔවුන්ගේ විනය පද්ධතියක් හදාගන්න, ඒක ඇතුලේ අපි විශ්වාස කරනවා හොඳ ප්‍රවාහන පද්ධතියක් අපිට හදාගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම සීට් බෙල්ට් දාන එක අපි දන්නවා පොදු කාරණයක්. අපි අදටත් ඒක නීතියක් විදිහට තියෙනවා කියලා දන්නවා. හැබැයි මේ අධිවේගී මාර්ගවල යනකොට පසුපස සීට් වල වාඩිලා ඉන්න පුජ්‍යලයන්ට පවා මේ ෂීට් බෙල්ට් දැමීම අනිවාර්ය කිරීම ඇතුලේ අපි විශ්වාස කරනවා දැවැන්ත ජීවිත ප්‍රමාණයක් අපිට බේරගන්න පුළුවන්. ඒ වගේම මේ අපිට ඒක ඇතුලේ විශේෂයෙන්ම අපේ රටට අදාළ කරන විනයක්, වාහන සඳහා අදාළ කරන විනය සහ ඇසිරීමක් මෙන්න මේ කියන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් ලබා ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදී අපි සටහන් කරන්න ඕන විශේෂයෙන් පොදු ප්‍රවාහනයේදී මත්ද්‍රව්‍ය භාවිතා කරලා පොදු ප්‍රවාහනය කරන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. අපිට දුරගමන් සේවා බස් රථයකට ගොඩ වුණාට පස්සේ මේ බස් රථයේ ගමන් කරන මගීන් බහුතරයක්, බස් රථයේ ගමන් කරන පිරිස බහුතරයක් ඉතා බයෙන් තමයි බස් රථයේ ගමන් කරන්නේ. බස් රථයේ යන රියදුරන්ට අදාළව කරන ඒ විනය විරෝධී ක්‍රියා, ඔවුන් මත්ද්‍රව්‍ය වලට යොමු වීම, ඒ වගේ සියලු කාරණා නිසා ජීවිත දහස් ගණනක් බිලිනවා. අපි දැක්කා විශාල රියානතුරු ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා මේ බස් රථයේ කන්ඩිෂන් එක සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න නැතුව බස් ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම රියදුරන්ගේ විනය විරෝධී හැසිරීම් වල ප්‍රතිඵලයක් විදියට විශාල රියානතුරු ගානක් අපි දැක්කා. දුන්හිඳ ප්‍රදේශයේ රියානතුරක් සිද්ධ වුණා ඒ බස් රථයේ බ්‍රේක් තිරිංග පද්ධතිය පරීක්ෂා කරන්න නැතුව මාස ගානක් එක දිගට බස් රථය දුවලා තියෙනවා. දුන්හිඳ ප්‍රදේශයේදී රියානතුරක් සිද්ධ වුණා. එතකොට ඒ වගේම ඇල්ල ප්‍රදේශයේදී අපි දැක්කා එක දිගට රියදුරෝ රිය ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට, අපරීක්ෂාකාරීව රිය පැදීමේ ප්‍රතිඵලයක් විදියට දැවැන්ත ඛේදවාචකයක් සිද්ධ වුණා. ගැරන්ඩි ඇල්ල ප්‍රදේශයේ වගේ ඛේදවාචකයක් සිද්ධ වුණා. මේ ඛේදවාචක සියල්ල පිටිපස්සේ තියෙන්නේ රියදුරන්ගේ විනය සහ ඔවුන්ට අදාළ කරන්නේ නිසි නීති පද්ධතියක් ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලය. ඒක නිසා අපි විශ්වාස කරනවා පොදු ප්‍රවාහන සේවය සාර්ථක කරගන්නවා නම් අපි ඒකට අදාළ කරන බර තැබීමක් තියන්න ඕන. විශේෂයෙන්ම අපි අවධාරණය කරන්න ඕන දිනකට හත් දෙනෙක් මේ රියානතුරු නිසා අපේ රටේ ජීවිතක්ෂයට පත් වෙනවා. අපේ අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ, ඒ වගේම ඒ දරුවන්ගේ අම්මා තාත්තා, අපේ රටට අවශ්‍ය කරන මානව සම්පත දවසට හත් දෙනා ගන්න ජීවිතක්ෂයට පත් වෙනවා මේ රියානතුරු වල නිසා. මේක ඛේදවාචකයක්. මේක කොහෙන් අලි කෙලවල කරන්න ඕන. දිට්ට සුලි කුණාටුවෙන් වෙච්ච හානියට වඩා හානියක්, අපිට ආර්ථික වශයෙන් හානියක් වාර්ෂිකව මේ රියානතුරු වලින් සිද්ධ වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ රියනතුරුවලින් සිද්ධ වෙන සමාජීය හානිය අපිට ගණනය කරන්න බෑ. දරුවෙක්ට අම්මා කෙනෙක් නැති වුණාට පස්සේ වෙන හානිය, දරුවෙක්ට තාත්තා කෙනෙක් නැති වුණාට පස්සේ වෙන හානිය, ඒ හානිය සමාජීය හානිය අපිට ගණනය කරන්න බෑ. හැබැයි ඊට වඩා අපි විශ්වාස කරන මේ සමාජීය හානිය වැඩි, ඒ වගේම භෞතික හානිය වැඩි. මේ දිත්ත සුලිකුණාට උටත් වඩා වාර්ෂිකව අපට එවැනි හානියක් ගෙනත් දෙනවා මෙන්න මේ රියානතුරු නිසා. ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ රියානතුරු වලට අදාළව මේ වගේ සුවිශේෂී මැදිහත්වීමක් කරන්න. ඒකදී අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ගැසට් පත්‍රය අපි ඉදිරිපත් කරන වෙලාවෙම අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා තමන්ගේ අදහස විපක්ෂයේ අදහස ඉදිරිපත් කරා. අපි සතුටු වෙනවා මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් විපක්ෂයේ එවැනි හොඳ ස්ථාවරයකින්දී මේ සම්බන්ධ විරෝධය නොතක විරෝධය නොපා ඒ අර සුපුරුදු විපක්ෂයේ ක්‍රියාකාරකම් පැත්තක තියලා අපි මේ තියෙන ස්ථාවරයෙම හිට ගැනීම සම්බන්ධයෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම අපි කියනවා අපි බරපතල ආපදා අවස්ථාවක මේ රට තියෙන්නේ. ඒ ආපදා අවස්ථාවේදී ඊට පෙර අපේ ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුලේ විශේෂ සුවිශේෂී වැඩ කොටසක් අපි කරමින් තමා තිබුණේ. එක පැත්තකින් මේ රටේ තියෙන මාර්ග පද්ධතිය හදන්න විශේෂ මැදිහත්වීමක් කරලා මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන්න සුවිශේෂී මුදලක් ගිය වර්ෂයේදී අපට යොදන්න පුළුවන් වුණා. RD එකට විතරක් ඉතිහාසයේ වැඩිම මුදල් ලැබපු වර්ෂයේ විදිහට ගිය වර්ෂය හඳුන්වලා දෙන්න පුළුවන්. මම ජීවත් වෙන බදුල දිස්ත්‍රික්කය, මොණරාගල දිස්ත්‍රික්කයේ ආශ්‍රිත විතරක් ගරු මූලාසන ආරූජ මන්ත්‍රීතුමනි, 2024 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයට ඒ මාර්ග ආපදා සම්බන්ධයෙන් වෙන් කරපු මුදල රුපියල් මිලියන 163.49යි. ඒක 2025 දී රුපියල් මිලියන 344.85 දක්වා වැඩි වෙනවා. දෙගුණයකට වඩා වැඩි ඒ අපිට වෙන් කරපු මුදල. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ මිලියන 618යි වෙන් කරන්නේ 2024දී. 2025දී මිලියන 975කට වැඩියෙන් වෙන් කරගන්න පුළුවන් වෙනවා මේ මාර්ග යථාවත් කිරීමේ වැඩපිළිවෙල හදාගන්න. අපි වගේ දුෂ්කර දිස්ත්‍රික්කවල එවැනි විශාල මුදලක් යොදවලා හදාගෙන ගියපු වැඩපිළිවෙලක් අපට තිබුණා 2025 වර්ෂය ඇතුළේ. ඒ වගේම ඒ 2025 වර්ෂය අවසාන වෙනකොට මේ දිත්වා සුලිකුණාටු ආවට පස්සේ අපි දැක්කා ඒ සුලිකුණාටුවේ තිබ්බ බලපෑම නිසා රුපියල් බිලියන 68.8ක් මාර්ග කොටස් 572කට අදාළව කිලෝමීටර 1450ක් සඳහා අපි විශ්වාස කරන ඉස්සරහදී වියදම් කරන්න වේවි කියලා. සමස්තයක් වශයෙන් මාර්ග පද්ධතිය විතරක් බිලියන 190කට වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වේවි කියලා අදහසක් තියෙනවා. ඒ සියලු වියදම් දරන්න ඕන සහ අපි විශේෂයෙන් මාර්ග අමාත්‍යාංශයට ස්තුති කරන්න ඕන. අපිට උපදෙස් හම්බුනේ හැම වෙලාවෙම තියෙන පාරට වඩා හොඳ පාරක් හදමු කියලා. හැමදාම ව්‍යෝසනයක් එද්දී ඇකිලෙන, ව්‍යෝසනයක් එද්දී පසුබහින, මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්නේ නැතුව ඒ දේශපාලන අධිකාරිය පැත්තෙන් හිතන විපක්ෂය වගේ කණ්ඩායම් ඉන්න රටක අපි කියන එක අලුත් ආදර්ශයක්. තියනවට වඩා හොඳ පාරක් හදන්න, තියනවට වඩා හොඳ විදියට මේකට මැදිහත් වෙන්න.
ඔඩර් ප්ලීස්. අද දින සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට එකඟද?
හායි.
නියජමිතුවා කතා කරනවා.
අපට පුළුවන් වෙලා තියෙනවා මේ රට තිබ්බට වඩා හොඳ තැනකට යයි කියන සුභවාදය ගැන හිතන්න. විශේෂයෙන්ම ජාතික ගමනාගමන මණ්ඩලයේ විතරක් බස් රථ ඩිපෝ 11කට හානි සිද්ධ වුණා. මේ ව්‍යෝසනය ඇතුලේ බස් රථ 74ක් සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. මෙතන ඇවිල්ලා කෑ ගහන්න පුළුවන් දිග බස් එකක් දෙනවද කොට බස් එකක් දෙනවද කියලා. හැබැයි මේ විනාශය වෙද්දී මේ මහත්තුරුන්ගේ තිබ්බ හැසිරීම් සම්බන්ධයෙන් අපි කල්පනා කරලා බලන්න ඕන. අපිට මේ සම්බන්ධ හොඳ තක්සේරුවක් තියෙනවා. ප්‍රවාහන පද්ධතිය හදන්න ඕන, ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරමින් සියලු අංශ ඒකාබද්ධ කරමින් ඉදිරියට යන වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒක නිසා අපි මේ මහත්තුරුන්ට කියනවා කැබ් රථ ගෙන්නනවා වගේම පොදු ප්‍රවාහන සේවයත් විධිමත්ව හදන වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒක අඛණ්ඩව සිද්ධ කරනවා. ඒක නිසා කලබල වෙන්න එපා කියන්න අපි විපක්ෂයේ මහත්තුරුන්ට කියන්න ඕන. කලබල වෙන්න ඕනේ නැහැ. අපි එකට අදාළ කරන වැඩපිළිවෙළ හදලා ඉවරයි. අපි ආපදා වෙච්ච අවස්ථාවේ බදුල්ල දුම්රිය මාර්ගය සියලු තැන් කීපයකින් ආපදාවට ලක් වෙලා තිබ්බේ. විශ්වාස කරන්න බැරි වුණා කවදා මේ මාර්ගයේ දුම්රියක් යාවිද කියලා. හැබැයි අපිට පුළුවන් වුණා ඉතාම කෙටි කාලයකදී බදුල්ලේ සිට අඹේවැල දක්වා දුම්රිය නැවත පනගන්නලා නැවත ගමන් කරන්න ආරම්භ කරන්න. මොකද බදුල්ල දුම්රිය මාර්ගයේ සුවිශේෂී දුම්රිය මාර්ගයක් අපේ ලංකාවට අපි දන්නවා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ගැන ගත්තට පස්සේ මේ දුම්රිය ගමනාන්තවලට යන්න, ඒවා සිරිනරමන්න, ඒකට අදාළ කරන වැඩපිළිවෙලක් හදන්න විදේශීය සංචාර කර්මාන්තය දියුණු කිරීමේදී අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා.
මේකදී එන්නේ ඒ විදේශයේ සංචාර කර්මාන්තේ නැවත ගොඩනැගීමේදී මේ උඩරට දුම්රිය මාර්ගය කියන එක කේන්ද්‍රීය ස්ථානයක් අපි ප්‍රමුඛත්වයේ දිය යුතු ස්ථානයක් අපිට පුළුවන් වෙලා තියෙනවා බැහැයි කියපු මේක යලි අපිට දිනයක් තියාගන්න බැරි වෙච්ච දුම්රිය මාර්ගය ඉතා කෙටි කාලෙකින් ආරම්භ කරන්න. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ වගේ අපේ දිස්ත්‍රික්කයේ මහා මාර්ගවල අපි මේ ආපදා විවරච්ච
ගමන්ම
මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවේදී අපට තේරුණා අපේ හිටපු සියලුම නිලධාරීන්ගේ අදහස් තිබ්බේ සෑහෙන කාලයක් යාවේ මේ මහා මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන්න කියලා. හැබැයි අපි කියන්න සතුටුයි අද වෙද්දී දිස්ත්‍රික්කයේ සියලු මහා මාර්ග විවෘත කරලා තියෙන මේ ආපදාවට අභියෝග කරමි. ඒ වගේම අපි විශේෂයෙන්ම වාරි පද්ධතිය අපි බදුල දිස්ත්‍රික්කයේ ඇතුලේ වාරි පද්ධතිය කඩාගෙන වැටලා තිබ්බේ. වාරි ව්‍යාපෘති 1400ක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තිබ්බේ. ජනතාව එකතු වුණා, මැදිහත් වුණා, දැවැන්ත වාරි මෙහෙයුමක් කරන්න අපි තීන්දුවක් ගත්ත සති දෙකක වාරි මෙහෙයුමක් දික්ටා පරදන අදිෂ්ඨානයේ මහා මෙහෙයුම කියලා අපිට පුළුවන් වුණා ඒ ව්‍යාපෘති නැවත පන්නගන්නලා ගොවියට බත් දෙන්න, බත සපයන වැඩපිළිවෙල හදන්න. ඒ වගේම අපේ ප්‍රදේශයට අදාළව පාසල් 225කට වැඩි ප්‍රමාණයක් පාසල් 175ක් සහ පෙර පාසල් 225කට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා තිබ්බේ. අද වෙද්දී සියලු පාසල් වලට දරුවෝ පාසලට යන තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. ඒක නිසා අපි පම්පෝරික ගා හිටියේ නැහැ. අපි වැඩ කරා ওই පම්පෝරික ගාන විපක්ෂයට අපි කියනවා ඔයාලා ඉන්න කාලේ ආපදාව කළමනාකරණය කරේ කොහොමද? ඕගොල්ලෝ ඉන්න කාලේ ආපදාව කළමනාකරණය කරපු විදිහ අපි දැක්කා. අපි එක පැත්තකින් විපක්ෂ නායකතුමන්ලා ඒ විපක්ෂයේ කණ්ඩායම එකතු වෙලා කරපු වැඩසටහන ඇතුලේ අපිට පේනවා මෙවැනි ආපදාවකදී ඔබ වැනි රජයක් තිබ්බනම් මොකද වෙන්නේ කියලා. අපි දැක්කා ග්‍රාම සේවක මහත්තයා වගේ තැනින් තැනට ගිහිල්ලා පොතේ ලියා ගන්නවා නම් 25000 හම්බුණාද කියලා. ඕකට විපක්ෂ නායක කෙනෙක් ඉන්න ඕන නැහැ. විපක්ෂ නායක ওই වැඩේ කරන්න ඕනේ නැහැ. අපි කියන ওই පොත පරිස්සම් කරලා තියාගන්න. පොත පරිස්සම් කරලා තියාගන්න හැම මිනිස්සයටම මේ ආපදාවට ලක් වෙච්ච හැම කෙනාටම අදාළ කරන සහන දෙන්න දැවැන්ත සහන වැඩපිළිවෙලක් අපි හදලා තියෙන්නේ. රුපියල් බිලියන 500ක මුදලක් අපි වෙන් කරලා තියෙනවා. ඒ සඳහා රජයට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ජනතාවට අවශ්‍ය කරන සහනය දෙනවා. ඒක නිසා ඔබතුමා නමලිලිය ඉන්න අපි වැඩ කරමින් පෙන්නලා තියෙනවා මේ වැඩසටහන ඉස්සරහට කරන්න පුළුවන් කියලා. ව්‍යවසන කළමනාකරණය සම්බන්ධ ජාතික සභාවක් තිබුණා. මේ සභාව 2018 ඉඳන් 2018 හතරවෙනි මාසේ 5 වෙනිදා තමයි අවසාන වශයෙන් කැඳවලා තියෙන්නේ.
නියෝජ්‍යතුමා ඔබගේ කාලය අවසානයි.
7 මාසේ 6 වෙනිදා කැඳවන තුරු මේක කැඳවලා තිබ්බේ නැහැ. මේ විපක්ෂයට ඒක කැඳවන්න හැකියාව තිබ්බේ නැහැ. ඒක තමයි තුමන්ලගේ කාර්යභාරය. ඒ වගේම අපි හිටපු පුණාගල ගෙවල් 70ක් නායකියා අවුරුදු 4ක් ගියා ඒ ගෙවල් වලට නැවත ගෙවල් හදලා දෙන්න. අවුරුදු 4ක් ගියා. එතකොට ඒ වගේම කබරගල නායකයා අපි තමයි ඇවිල්ලා නිවාස හදලා දුන්නේ. ඔය විපක්ෂයේ කෙරුවා මෙතනට ඇවිල්ලා කතා කරනවා මෙවැනි දේවල් කරනවා කියලා. අපි කියනවා මේ ආපදාව අපට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තියෙන ඉතාම සුළු කාලයකදී. ඒකට දැවැන්ත ශක්තියක් අපේ රටේ මහ ජනතාව දීලා තියෙනවා, රාජ්‍ය සේවකයා දීලා තියෙනවා, ඒ වගේම දේශපාලන අධිකාරියකට නායකත්වය දීලා තියෙනවා. ඒකේ අවසන් ප්‍රතිඵලයේ විදියට අපට මේ ආපදාව සෑහෙන මට්ටමින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අද දවසේ මේ වැඩසටහන ඇතුළේ අපි සනාථ කරනවා.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංකයක සභාව එකඟද?
එකඟයි. හායි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක දෙක සභාව එකඟද?
හායි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ 2 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.